quarter piece. මීට දින 28 පමණ පෙර දිනපතා මෙරට පළුව අසත්‍ය වාර්තා නිසා මුළු රත්න පීඩාවට හසන් වූ බැවින් පාර්ලිමේන්තුවේ සුරක්ෂිතභාවය හා ගරු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සෑම පියවරක්ම දැන්ටමත් ගෙන ඇත. පාර්ලිමේන්තුවේ නිලධාරියෙකුත් දැන්ට සිලබාත ගලන් තියෙනවා. ඒ සම්බන්ධ පරීක්ෂා කර යන අපි දිනපතායි සම්බන්ධිත අපේ අවධානය යොමු කරලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ මුල් කර නැවතත් වැරදි වාර්තා හා වොයිස්කට් ලබා දීමෙන් රටේ අවුල්සහගත තත්ත්වයක් ඇති නිසා කරු මන්ත්‍රීතුමා මේ කරුණ ගැන අවධානය යොමු කරන ලෙස මම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. දෙවෙනි නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාද ජන රජ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව 2019 මැයි 17 වෙනි දින පොල් සංවර්ධන සංශෝධන නැමැති පනත් කෙරෙන ප්‍රතිපත්තියයි මම විසින් සහතිකයේ පිටසටහන් කරන ලද බව දැනුම් දීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ රැස්වීමක් 2019 මැයි මාසයේ 21 වෙනි අඟහරුවාද එනම් අද දින අපරභාග 3ට මාගේ නිලකාමරයේදී පැවැත්ම නීත බැවින් ඊට පැමිණි සභාපති ලෙස ගරු සමාජික මන්ත්‍රීවරුන් සියලු දෙනාටම මේ දැනුම් දීමට කැමැත්තෙමි. කතානායකවරයා විසින් දීපලි ඒකනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 41A6 සහ 55A5 ව්‍යවස්ථා ප්‍රකාරව 2018 වර්ෂයේ 3 වැනි කාර්තුව සඳහා එනම් 1/7/2018 සිට 30/9/2018 දක්වා රාජ්‍ය සේවාවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය මහතා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු පිළිබඳව ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සමග කියවිය යුතු 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 27 වැනි වගන්ති යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2019 මැයි 13 වැනි දිනෙහි අංක 21 23 2123 තුන දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ප්‍රමුඛ කළ යුතුයයි මම යෝජනා කරමි. 40 අධිකාරය මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වැනි වගන්ති යටතේ සහ 2019 අප්‍රේල් 22 වැනි දිනෙහි අංක 2120 පහදරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2019 අංක 1 දරන හදිසි අවස්ථා විධිවිධාන හා බලතල නියෝගවල 75(1) නියෝගයේ යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2019 මැයි 13 වැනි දිනෙහි අංක 2123 2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ සහ 40 අධිකාරය මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වැනි වගන්ති යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2019 මැයි 13 වැනි දිනෙහි අංක 2123 4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි.
ගරු සංචාරක සංවර්ධන වනජීවියා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමතිතුමා.
කතානායකතුමනි, 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ජාත්‍යන්තර සම්බදතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගෞරව මුදල් අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2000(43) දරන රක්ෂණ කර්මාන්ත විධිමත් කිරීමේ පනතේ 16 වගන්තිය සමග කියවිය යුතු 112 වගන්තිය යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2018 දෙසැම්බර් 31 වැනි දිනෙහි අංක 2104/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සහ නියෝග රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජෛවවේද හා ජෛව තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අග්නිදික විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ දෙදස් දාහත වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමපකාර සංවර්ධන වෘත්තිය පුහුණුවා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා ජාතික ශිල්ප සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ඇවිලි කර්මාන්ත අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා උපපර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මහා මාර්ග මහා සංවර්ධනතා කලිතේ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා.
කථානායකතුමනි, 2017/06/06 වෙනි දින සිට 2017/12/08 වෙනි දින දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 පෙබරවාරි 21 වෙනි දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවෙනි වාර්තාවේ මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකාර අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017/06/06 වෙනි දින සිට 2017/12/08 වෙනි දින දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 පෙබරවාරි 21 වෙනි දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවෙනි වාර්තාවේ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ හා ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු තැපැල් සේවා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන ගරු කම්කරු වෘත්තීය සමිති සමන්ත අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2017 වර්ෂය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම, තරුණ ක්‍රීඩා කලා සහ උරුමයන් පිළිබඳ ආර්ථික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු සීබී රත්නායක මැතිතුමා විසින් ඉදිරිපත් කිරීම.
ගරු කථානායකතුමනි, තරුණ ක්‍රීඩා කලා සහ උරුමයන් පිළිබඳ ආර්ථික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2013/33 දරණ ක්‍රීඩාවලයේදී උත්තේජ ද්‍රව්‍ය ගැනීමට එරෙහිව සම්මුති පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ස්තුතියි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු අජිත් මානප්පේරු මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගම්පහ අක්‍රවිට අංක 179 ඇලීරක් දෙක දරණ ස්ථානයේ පදිංචි IANJ පෙරේරා මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු කනුරත්න පරණවිතාන මැතිතුමා. ගරු රංජිත්ද සොයිසා මැතිතුමා. ගරු චමින්ද විජේසිරි මැතිතුමා.
ගරු කථානායකතුමනි, බොරලන්ද වංගේකුඹර අමරකෝන් නිවසන ලිපියේ පදිංචි ARMWMR අමරකෝන් මහතාගෙන් ලැබුණු පෙස්සම් පිළිගන්වමි.
මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු වනු ඇත. පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නය ගරු හේෂා විතානගේ මැතිතුමා, ගරු විදුලි සංදේශ විදේශ රැකියා හා ක්‍රීඩා මැතිතුමාගෙන් ඇසීමට
මානවකරු කතා නැත.
ගරු දිනේෂ් කුමාර මැතිතුමා අවසානයේ දෙන්න මේක දැන් මේවට ගියාම අවස්ථාව දෙන්න.
ගරු කථානායකතුමනි, එක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පරිගණක දත්තානුව 2005 වසරේ සිට 2019 පෙබරවාරි 18 වෙනිදා දක්වා කාර්යංශයේ ලියාපදිංචි වී ගෘහසේවිකාවන් ලෙස විදේශගත වූ කාන්තාවන් සංඛ්‍යාව ඇතුළත් වාර්තාවක් හැමෝම එක ලෙස ඉදිරිපත් කරමි. ආ දෙක ගෘහසේවිකාවන් ලෙස කාන්තාවන් කාර්යංශයේ ලියාපදිංචි ලබා ගැනීමේදී පරිගණක දත්ත පද්ධතියට ලියාපදිංචි වන කාන්තාවන්ගේ පෞද්ගලික තොරතුරු වශයෙන් ඇයගේ සහ ඇය විසින් නම් කරන ලද ඥාතීන් දෙදෙනෙකුගේ තොරතුරු පමණක් ලබා ගනී. එමෙන්ම කාන්තාවන් විදේශගත වීමේදී පවුල් පසුබිම් වාර්තාව අනිවාර්ය වන අතර ඒ සඳහා ලබා ගන්නා කෙටි පණිවිඩයෙහි නිර්දේශය පිළිබඳ තොරතුරු පමණක් කාර්යාංශ දත්ත පද්ධතියෙහි ඇතුළත්ව ඇත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විගමනික ශ්‍රමිකයන් සඳහා දැනට පවතින සුබසාධන කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බැවින් විදේශගත වන සියලුම ශ්‍රමිකයන්ගේ දරුවන් සම්බන්ධ තොරතුරු විදේශ රැකියා සඳහා කාර්යාංශයේ ලියාපදිංචි වන අවස්ථාවේදී ලබා ගැනීමටත් එම තොරතුරු කාර්යාංශයේ සුබසාධන අංශය මගින් පරිගණක දත්ත පද්ධතියේ ගබඩා කර තබා ගැනීමටත් අවශ්‍ය කඩිනම් පියවර ගනිමින් පවතී. ආ තුන දැන් ඇමතිතුමා ආපු නිසා ඉතුරු ටික හරි
ඇමතිතුමා
එතුමා උත්තර දෙන්නලු අතුරු ප්‍රශ්න වලට මේ ටික කියවලා
ඔබතුමා කියන්න.
ආ තුන එමනම දෙක හා එමනම තුන මගින් ඉදිරිපත් කරමි. ආ එක සමහර බාල වයස්කාර දරුවන් සිටින මව්වරුන් පිටරට යාම හේතුවෙන් දරුවන්ගේ මානසික ගැටලු මෙන්ම රැකබලා ගැනීමේ ගැටලු ඇතිවිය හැක. එවැනි තත්ත්වයන් හඳුනා ගැනීම නිසා අවුරුදු 5ට අඩු දරුවන් සිටින මව්වරුන් හට පිටරට යාමට අවස්ථාව ලබා නොදීම පිටරට සිටින මව්වරුන්ගේ දරුවන් රැකබලා ගැනීමේ විකල්ප ක්‍රමවේද සකස් කිරීම ළමා සමාජ නිර්මාණය කිරීම වැනි දෑ ආරම්භ කර ඇත. එසේම දරුවන් සිටින මව්වරුන් පවා විදේශගත වන්නේ එම දරුවන් ජීවත් කරවීම සඳහා වෙනත් විකල්ප ආර්ථික ක්‍රියාමාර්ග නොමැතිවීම හේතුවෙනි. දෙමව්පියන්ගේ දුප්පත් භාවය නිසා ආහාර ඇඳුම් වැනි දරුවන්ගේ මූලික අවශ්‍යතා ඉටු නොවන්නේ නම් එයද දරුවන්ට සිදුවන අගතියකි. එම නිසා මේ ගැටලු දෙකම පැති දෙකෙන්ම බැලීම වඩා සාධාරණයි. විගමනය දරිද්‍රතාවයට එරෙහිව සිදුවන ක්‍රියාවලියක් බව පරීක්ෂණාත්මක මතයයි. බාල වයස්කාර දරුවන්ද මෙරට තබා විදේශගත වන දෙමව්පියන් නිසා පමණක් නොව සමස්තයක් ලෙස දරුවන් තනිකර දමා රැකියා සඳහා පමණක් නොව කවර හේතුවක් මත දීර්ඝකාලීනව මව හෝ පියා විගමනය වීම දරුවන්ගේ මානසිකත්වයට නොසුදුසුය. එසේ හෙයින් දරිද්‍රතාවය දුරුකිරීම සඳහා වන වැඩසටහන් වලදී විදේශගත වන විශේෂයෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා තවදුරටත් සහන සැලසීම හා එම ශ්‍රමික යෙදවීම් සඳහා උනන්දු කරවීම මේ තත්ත්වය අවම කිරීම සඳහා ඉවහල් වනු ඇත. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සිටින සංවර්ධන නිලධාරීන් සකසන පවුල් සංවර්ධන රැකවරණ සැලසුම් වලට අනුව එකී පවුල් ගොඩනැගීමට අවශ්‍ය භෞතික හා මූල්‍ය පහසුකම් අනෙකුත් රාජ්‍ය ආයතන වලින්ද ලබා දිය යුතුය. ඊළඟට ආ දෙක පිළිතුර රැකියා සඳහා විදේශගතවන කාන්තාවන්ගේ දරුවන්ගේ රැකවරණය සඳහා වැඩපිළිවෙලක් ලෙස පවුල් පසුබිම වාර්තාව හඳුන්වා දීමට කටයුතු කර ඇත. මෙම පවුල් පසුබිම් වාර්තාව තුළින් අදාළ පවුල් ඒකකයේ වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින්නේ නම් එම මව විදේශගත වීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම සිදු නොකරයි. මෙම වැඩපිළිවෙල දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරීන් මගින් සිදු කරන ලබන වැඩපිළිවෙලක් වේ. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට විදේශගත වීමට බලාපොරොත්තු වන සියලුම කාන්තාවන්ගේ පවුල් පසුබිම් පිළිබඳව ලබා දිය යුතු වාර්තාව සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙමින් මෙම අමාත්‍යාංශය 2017 ජනවාරි 16 වෙනි දිනතිව සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් අමතා 2017 එක අමාත්‍යාංශ චක්‍රලේඛයේ නිකුත් කර ඇත. ඒක එමනුම 4 සටහන් වෙනවා. මෙහි එක් මූලික අරමුණක් වන්නේ විගමනික කාන්තා ශ්‍රමිකයන්ගේ බාල වයස්කාර දරුවන්ට ආරක්ෂාව සැලසීමයි. එහිදී අවුරුදු 5ත් අවුරුදු 18ත් අතර දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීමේදී අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පවුල් පසුබිම් වාර්තාව නිර්දේශ කිරීමේ කමිටුවක් මගින් අදාළ කාන්තාවන්ගේ දරුවන් සඳහා සුදුසු රැකවරණ සැලැස්මක් පවතිද යන්න සොයා බලා එමගින් තෘප්තියටපත් විය හැකිනම් පමණක් විදේශගත වීම සඳහා නිර්දේශ ලබා දේ. නිර්දේශ කරනු ලබන අවස්ථාවන් වලදී ඒ පිළිබඳව අමාත්‍යාංශයේ අභියාචනා කමිටුව වෙත අභියාචනයක් සිදු කිරීමේ හැකියාව පවතී. එවිට අභියාචනා කමිටුව මගින් මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීම් සිදු කර විදේශගත වීම සඳහා නිර්දේශ කිරීම නොකිරීම සිදු කරනු ලබයි. තවද සංක්‍රමණික කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුමත කළ රටක් ලෙස ශ්‍රී ලංකාව විගමනික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව හා සුබසාධනය ඉලක්ක කර ගනිමින් 2016 වසරේදී ශ්‍රමික සුරකම් වැඩසටහන ආරම්භ කරන ලදී. මේ යටතේ ලියාපදිංචි වන පවුල් සම්බන්ධයෙන් විදේශ රැකියා අංශය මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරීන්ගේ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ විකමනික ශ්‍රමික පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීම සහ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කර ගනිමින් හඳුනාගනු ලබන පවුල් වෙනුවෙන් පවුල් සංවර්ධන සැලසුම් රැකවරණ සැලසුම් සකස් කෙරේ. මේ යටතේ විගමනික ශ්‍රමික පවුල්වල විශේෂ අවධානයකට ලක්ව සිටින දරුවන් පිළිබඳ එම සංවර්ධන නිලධාරීන් විසින් හඳුනාගනු ලබන අතර ශ්‍රමිකයා විදේශගතව සේවය කරන කාල සීමාවේදී ඔවුන්ගේ දරුවන්ගේ අවධානම අවම කිරීම මූලික කර ගනිමින් එක් එක් ළමයාට විශේෂිත වූ රැකවරණ සැලසුම් සකස් කරනු ලබයි. කෙසේ වුවද බාල වයස්කාර දරුවන් සිටින මව්වරුන් විදේශගත වීම හේතුවෙන් ඔවුන්ගේ දරුවන්ට අගතිදායක බලපෑමක් ඇතිවන්නේද යන්න පිළිබඳව නිශ්චිතව හඳුනා ගැනීම සඳහා සංසන්දනාත්මක සමීක්ෂණයක් අමාත්‍යාංශය මගින් ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂිතය. නොයසේ නම් මේ මන්ද පැන නොනගී අතුරු ප්‍රශ්නවලට ඇමතිතුමා පිළිතුරු දෙනවා.
විස්තුතිවන්තයෙනවා දීර්ඝ පිළිතුරක් ලබා දීම සම්බන්ධව අපේ ගරු ඇමතිතුමත් මේ ඉන්න වෙලාවේ. ගරු කතානායකතුමනි, මම දැනගන්න කැමතියි අපිට මතකයි හිටපු අපේ ඇමතිතුමිය ඉන්න කාලෙත් ප්‍රකාශයක් කර අපි විදේශ රැකියාව සඳහා ගෘහ සේවය සඳහා කාන්තාවන් යවන ප්‍රවණතාවය අඩුවෙන්න මේ රටේ අහිංසක දුප්පත් මිනිසු තමයි මේකට යන්නේ. කැමැත්තෙන් යන්නේ 100%ක්වත් ඔක්කොම පවුල්වල තියෙන ආර්ථික මට්ටමේ ආර්ථික ගැටලු නිසා තමයි යන්නේ. ඔබතුමාලා මොන නිර්දේශ දාලා තිබ්බත් මම විශ්වාස කරනවා කූට අන්දමින් සමහර අවස්ථාවදී මේ රැකියා ඒජන්සිවල සමහර ආයතන මේ අහිංසක අඩු අයස් දරුවෝ ගිහින් තියෙන දැන් රිසානන් අෆීෆා වගේ අහිංසක දරුවෝ තමන්ගේ ජීවිතය පවා අහිමි වුණේ මේ සිදුවීම් එක්ක. සමන් ගරු ඇමතිතුමාගෙන් අහනවා, අපි පහුගිය කාල සීමා තුළ පොරොන්දු වුණාට ගෘහ සේවය සඳහා කාන්තාවන් යැවීමේ අඩුවක් දකින්නේ. මම 2017-16 තොරතුරු මේ හොයලා බැලුවම 16ට වැඩිය 17 ගරු ඇමතිතුමා වැඩි වෙලා තියෙනවා. ඒතර අපි රජයක් විදියට බලාපොරොත්තු වුණා මේ ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ගේ ප්‍රමාණය අඩු කළ මේ රටේ අහිංසක කාන්තාවන්ට ඒ වෙනුවට විකල්පයක් දෙන්න. ඒ බලාපොරොත්තුව අපිට සඵල කරගන්න පුළුවන් වෙලා තියෙනවද කියන එකේ යම් ගැටලුවක් තියෙන නිසා මම ගරු ඇමතිතුමා ගහනවා මේක මෙහෙම වෙන්න හේතුව මොකක්ද? මට මතකයි ගරු ඇමතිතුමිය මේ පාර්ලිමේන්තුව මේ අයවැය විවාදික ප්‍රකාශ කරා අපි අඩු කරනවා කියලා. නමුත් 17ට වැඩිය 17 වැඩි වෙලා තියෙනවා.
ගරු කතානායකතුමනි, හොඳ ප්‍රශ්නයක්. මම හිතනවා මේ වෙලාවේ වෙනකොට 2015 ගෘහ සේවිකාවකට ගෙවපු අවම පඩිය තිබුණ ඩොලර් 250යි. ඒක මම හිතනවා 2015 ඇමතිතුමිය ඉන්න කාලේ ඒක 300ක් දක්වා ගෙනල්ලා තිනවා. අපි දැනට ආයෙත් පාරක් ඒක තව 350ක් කරන්න කියලා කියනවා. මොකද එහෙම වුණාමත් අධෛර්ය කරන්න පුළුවන් ඒජන්සි කටයුතු වලින්. මේ පවුල් පසුබිම් වාර්තාව තුලත් ගරු කතානායකතුමනි වෙලා තියෙන ප්‍රශ්නේ තමයි පවුල් පසුබිම් වාර්තාව ඉල්ලනකොට හොරෙන් යවන ප්‍රමාණය වැඩි එයාපෝට් එක හරහා. එහෙම එයාපෝට් එක ඇතුලෙන් විශාල අපි කියනවා අපේ භාෂාවෙන් කියනවා ගේම් එකක් හදාගෙන තියෙනවා පිටින් ආරින්. ඒ නිසා තමයි විදේශ සේවා නියුක්ති කාර්යංශ මතන කෝප් එකේ සභාපති ඇරෙට ඉන්න සුනිල් නන්දින් නැතිමැතිතුමාත් මේ ප්‍රශ්න ගැන අහලා තියෙනවා. එම හාදී අපි කතා කළ සාකච්ඡා කළ පහුගිය දවසකදී මේකට අලුත් වෙන ලෝකේ ඉන්න විගණමිකයෝ ශ්‍රමිකයෝ වැඩ කරන සිස්ටම් එකක් හොයාගන්න පුළුවන්. ඒතර ඒවල අඩු කරන්න, ඒවල ක්‍රමවේදය හදන්න, ඒක සකස් කරන්න විශාල වැඩපිළිවෙලකට අපි අත ගහලා තියෙනවා. මම හිතනවා ඒක තවත් මාසයක් ඇතුළතදී ඒක සාර්ථක වෙයි. ඒ සාර්ථක වීම තුළ අපිට ගොඩක් හරි ක්‍රමවේදයක් තුළින් හරි රැකියාවලට අරින්න. මොකද ගොඩක් තරවකාරයෝ කරන්නේ මුදල් අරගෙන ඒජන්සියෙන් ඒ ගෙදර ඉන්න පවුලේ ප්‍රධානියාට සල්ලි ටික දීලා ඒ නෝනව නැත්තම් සහෝදරියෝ පිටරට අරිනවා. ඉතින් මේ ක්‍රමවේදයේ කම්පියුටරයිස් කර ක්‍රමවේදයන් නැතුව ඩොකියුමන්ට් වලින් ඇදී ඒවල ගොඩක් වල ඇතුලේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා මේකට සම්පූර්ණ අලුත් ක්‍රමවේදයක් සකස් කර තියෙනවා. මට විශ්වාසය තියෙනවා, මම විශ්වාසය 2019 දී ඒ ප්‍රමාණය ඊට වඩා අඩු වුණා කියන එක නම් මම ලොකු විශ්වාසයක් දෙනවා. 2018 වඩා ලොකු ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ගෘහ සේවිකාව මගෙත් එකම බලාපොරොත්තුව ගරු කතානායකතුමනි, ගෘහ සේවිකාව ලංකාවෙන් අරනට වඩා පුහුණු ශ්‍රමිකයෝ සහ අර්ධපූර්ණ ශ්‍රමිකයෝ අරින්න. මොකද අපි අලුත් වැඩපිළිවෙලට තමයි කෙයා ගිවින් කියන එක තමයි දැන් අපි වැඩියෙන්ම ලංකාවට හොඳම වෙලා තියෙන්නේ. ජපානය වැනි මාකට් වලට අරින්න දැන් අපි ට්‍රේනින් පටන් ගෙන තියෙනවා. මම විශ්වාස කරනවා ඒ මාකට් එක තුලින් අලුත් රැකියා මාකට් එකක් සහ වැඩිපුර මුදලක් ලංකාවට ගෙනගැනීමේ හැකියාව තියෙනවා.
ගරු කථානායකතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්න විදිහට අහන කරු ඇමතුමාගෙන් මම හිතන ගරු ඇමතුමාට මේ අවබෝධය තියෙනවා මේ මේ ගෘහ සේවිකාවක් ලබා දීම සම්බන්ධයෙන් විශාල මුදලක් ගෙවන ඔය රැකියා ඒජන්සි ආයතන මගින් විදේශ රැකියා ඒජන්සි ආයතන මගින් ඒතර මේ විශාල මුදල ලබාගෙන ඒ ගෘහ සේවිකාවක් විදිහට යන කාන්තාවට ලැබෙන ඉතා සුළු මුදලක් එතකොට අපිට ඒ වෙනුවෙන් නියාමනයක් කරන්න හැකියාවක් තියෙනවද කියන එක දැනගන්න කැමතියි. ඒ වගේම ගරු ඇමතුමනි අපි දන්නවා සංචාරක වීසා මගින් යනවා සමහර ගෘහ සේවිකා. මට මතකයි මමත් මේ පහුගිය දවස් ඔබතුමාට කතාලා එහෙම ගිහිල්ලා මැරුණම අඩුම ගානේ මරණයවත් ලංකාවට ගෙනම. මොකද 100ක් 150ක් හැම වසරකටම මේ ගෘහ සේවිකාන් මැරෙනවා. ඉතින් මේ මරණයවත් ගෙන්න ගන්න දවස් ගාණක් යනවා. ඉතින් මම හිතන්නේ මේක අපිට නවත්ත ගන්න ක්‍රමවේදයක් නැද්ද ගරු ඇමතුමනි? ඒ වගේම මම ඔබතුමා ඉල්ලීමක් කරන මේ රටේ මහා විශාල විදේශ ඉනුමයක් ගේන මේ කාන්තාවන් වෙනුවෙන් අඩුම ගානේ ගෘහ සේවිකාවන් වෙනුවෙන් විතරක් හරි මූලිකව අපි හැමදාම කතා වුණාට මේ විශ්‍රාම වැටුමක් දෙනවා කියන කාරණාව හරි යථාර්ථයක් බවට පත්ුනේ නැහැ. ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ රටේ මේ විදේශ ඉනුමයක් ගේන අහිංසක දුප්පත් මිනිස්සු වෙනුවෙන් යම් කිසි වසර ගාණක් ගැන හොයලා බලලා සමහර වෙන තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි කාලයක් ගෘහ සේවිකාවන් වශයෙන් පිටරට සේවය කළද අනේ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප වැඩි වෙනවා කියලා හෙටානිද හොඳට පළු පැලෙන්න ගහයි මේ ඇමතුමනි. ඒ නිසා මම කියනවා මේ වෙලාවේ පුළුවන් නම් මේ මෙන්න මේ යෝජනාව ඔබතුමා ඉදිරිපත් කරන්න කැබිනට් ඉදිරිපත් කළා මේ ජනතාව වෙනුවෙන් යම් සාධාරණයක් කරන්න කියලා ඉල්ලනවා.
නයි බොහොම ස්තුතියි. කතානිදේ එක උත්තරයක් ඇරෙයිද? ඔව්ද අපි බලන්නේ කොහොම හරි කරලා මේ ප්‍රමාණය අඩු කරගන්න තමයි දිගින් දිගටම කතා කරගෙන යමින් ගියේ. විශ්‍රාම වැටුප සම්බන්ධනොත් අපි මුදල් ඇමතුමාට යෝජනා කරපුවා තමයි අර දම්පෙරළිය ඇතුලේ යටසරාණේ ඇත්තේ නිවාස එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවේදී නිවාස නායක මිලියන 10ක නිවාස නායක ඇතුළත් කරගත්තේ ගොඩක් කට්ටිය රට යන්නේ තමන්ට ඉන්න නිවාහනක් නැති ප්‍රශ්නය උඩ. නමුත් ගරු කතා නැතුනේ ඇත්ත කියන්නේ මේ අපේ ඇමතුමී ඉන්නෝ මේ විදේශ රැකියා ඒජන්සි වලත් ලොකුවම වෙන ප්‍රශ්නේ තමයි සමහර කට්ටියක් ඉන්නවා මේකට පුරුදු වෙලාම අර ලක්ෂ 5ක් විතර ගෙවුවම ගිහිල්ලා ආයෙත් එම්බසියට ඇවිල්ලා කියනවා මට ලංකාවට යන්න ඕනේ කියලා. ඒතර එහෙම ලොකු විශාල ප්‍රශ්නකුත් තියෙනවා අපේ එම්බසිය වල තියෙන සේෆ් හවුසස් ඔක්කොම වැඩි හරියක් කාන්තාවන්ට තියෙන පිරිමින්ව තියාගන්නේ නැහැ සේෆ් හවුස් එකේ. සේෆ් හවුස් පිරිලා මේක එක රටකින් තව රටකට යනවා. ඒ වගේම මේ විසිට් වීසක සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න තියෙනවා. අපි ඒක අපිට නවත්තන්න බෑ විසිට් වීස වලට යන එක රැකියාව වලට ගිහලා ඒ රැකියා වීසා දෙන එක කරන්නේ ඒ රටවල රාජ්‍ය අධිකරණ. අපි ඩුබායි රාජ්‍යත් එක්ක මේ සාකච්ඡාව කරා විසිට් වීස වලින් ගෙන්න ගන්න එපා කියලා. මොකද විසිට් වීස වලින් ගෙනපුවම ඔමානෙට ඔක්කොම ට්‍රාන්ස්පෝර්ට් කරන්න එතනින් බියුරෝ එකත් එක්ක රෙජිස්ටර් නොවුනොත් ඒ පුද්ගලයාට විශාල ප්‍රශ්නයක් වෙනවා ලංකාවට ගෙන්න ගන්න. ඒ නිසා අපි මේවා දැනුවත් කරමින් යනවා. අපි අලුතෙන් කැම්පේන් එකක් පටන්ගෙන තියෙනවා රන් පියාපත් කියලා. ඉතින් මේ කැම්පේන් එකෙන් ජනතාව දැනුවත් කරන වැඩ පිළිවෙලට අපි එන සතියේදී පටන් ගන්න.
හොඳයි. බොහොම චුචී ගරු ජයසිරි ජයසේකර මැතිතුමා, ගරු තමින්ද විජේසිරි මැතිතුමා, ගරු අභ්‍යන්තර විශේෂකාරී සභා පළාත් සභාවේ පළාත් පාලන ඇමති ගැසීමට
මම ආනා ගරු කතා නායකට.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නය එක අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉඩම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් සහ ඌව පළාත් සභාවේ ඒකාබද්ධ වී ඉඩම් ඔප්පු ලබා දීමේ කටයුතු කර ඇත. ප්‍රශ්නාංක දෙක, වත්මන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා බලයට පත්වීමෙන් පසුව ඔප්පු ලබා දී ඇති සංඛ්‍යාව 1032කි. ප්‍රශ්නාංක තුන, රිදී මාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොණ්ඩාංශයේ ඔප්පු ලබා දී ඇති පුජ්‍යලයන්ගේ නම් ලිපිනයන් පදිංචි ග්‍රාමධාරී වසම් පිළිබඳ තොරතුරු ඇමුණු අංක 1 මගින් දන්වා ඇත. බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොණ්ඩාංශයේ ඔප්පු ලබා දී ඇති පුජ්‍යලයන්ගේ නම් ලිපිනයන් ග්‍රාමධාරී වසම් අංක 2 ලෙස ඇමුණුමේ සඳහන් කර ඇත. මොනරාගල දිස්ත්‍රික්කයේ ඔප්පු ලබා දී ඇති නම් ලිපිනයන් ග්‍රාමධාරි වසම් අංක 3 ලෙස ඇමුණුමේ සඳහන් කර ඇත. දිග ලේඛනයක් නිසා ඒක මට ලබා දෙන්න පුළුවන් මන්ත්‍රීතුමාට. ප්‍රශ්නාංක 4, ඔප්පු ලබා දීම සඳහා ඌව පළාත් සභාව අනුගමනය කළ ක්‍රමවේදයේ පදනම් වන්නේ ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ 9 වැනි උපලේඛනයේ පළාත් සභා බලතල අංක 18 ප්‍රකාරව පළාත් සභාව වෙත පැවරී ඇති ඉඩම් බලතල යන්නේ. එම බලතල ක්‍රියාවේ යෙදවීමෙන් ඉඩම් ඔප්පු ලබා දීමේ රාජකාරී කටයුතු සඳහා ඌව පළාත් සභාව යටතේ ඇති ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තු විසින් පාත් සඳහන් පරිදි ක්‍රියාමාර්ග ගෙන ඇත. ඉඩම් දීමනා පත්‍ර ලබා දීම සඳහා 19.4 යටතේ සඳහන් කරනවා ව්‍යවස්ථාව අනුව කරන තිබෙන කාර්ය. ප්‍රශ්නාංක අවසාන ප්‍රශ්නය අදාළ නොවේ.
සුතිකරු ඇමතුමනි පිළිතුරු ලබා දී වෙනුවෙන්. ඒ ඇමතුමනි අතරම අපි දන්නවා අපේ ආණ්ඩුවත් මේ ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල කල්නම් කිරීම සහ ඒ ලබා දීමේ වැදගත්කම පිළිබඳව අපි දිගින් දිගටම කතා කරා. ඒ අමාත්‍යතුමනි මම දකිනවා මේ පළාත් සභා හරහා දෙන ඔප්පු වල දෙන එක්කෝ ජයභූමි ඔප්පුවක් ස්වර්ණ භූමි ඔප්පුවක් එහෙම නැත්නම් දීමනා පත්‍රයක්. ඒතර මේ ලබා දෙන ඔප්පු ලබා දෙන ජයභූමි හෝ ස්වර්ණ භූමි හෝ මේ බලපත්‍රය තුල මේ ඉඩම්ලාභියාට දෛනික ජීවිතයේ ගත කිරීම සඳහා යම්කිසි ප්‍රශ්න තියෙනවා ඔබතුමා දන්නවා ප්‍රායෝගිකව. ඇයි අපිට බැරි මේ ඔප්පුව අපි ඉඩම් අමාත්‍යාංශයේ අපේ ගණිත කරුණත් ඇමතුමා දෙන ඔප්පුව වගේ සින්නක්කර ඔප්පුවක් ලබා දීලා ඒ පළාත් සභාවට දරන්න තියෙන පිරවැන් වියදම් ඒ වගේ මේ පුද්ගලයන්ට දරන්න තියෙන පිරවැන් වියදම් අඩු කරලා මානසික වශයෙන් ඒ ඉඩම ලබා දෙන පුද්ගලයාට තමන්ගේ ඉඩම නිරාවුල්ව තමන්ගේ දරුවන්ට තමන්ගේ මෑයන් පස්සේ ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි හදන්න යෝජනා කරන්න කරමු. මම හිතනවා මේ කාර්ය ක්‍රියාදාමය හොඳයි. හැබැයි මෙහි පළදායී ක්‍රියාදාමයක් නොවන බව සමාජය වටහාගෙන තියෙනවා. උදාහරණයක් ගත්තොත් ළමයා පාසලට ඉදිරිපත් කරන වෙලාවේ මේ ලබා දෙන ඔප්පුව සමහර වෙලාවට ඒ ඉන්න මණ්ඩලයේ ගන්නේ නැහැ ඔප්පුවක් හැටියට. වාර ගන්නේ ලකුණක් අහිමි වෙනවා. සමන් හිතන කරමතුනේ අපිට කාර්යක්ෂම වැඩපිළිවෙලක් යොදා ගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් පළාත් සභාවට යෝජනා කළ හැකිද කියන කාරණය.
ගරු කතානායකතුමනි දැනට ඉඩම් ඔප්පු ලක්ෂ 10ක් දීමේ වැඩසටහන යටතේ ඉඩම් ඇමතුමා විසින් කරගෙන යන ක්‍රියාවලියට අන්තර්ග්‍රහණය කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් කරලා තිබෙනවා. ඒ ගැන උපදෙස් ලබා දෙන්න පුළුවන් මන්ත්‍රීතුමාගේ ඉල්ලීම අනුව.
ඒ තමයි ගරු ඇමතුමනි දැන් මේ මැනුම් කටයුතු විශාල වශයෙන් මේ ඔප්පු ලබා දීම සඳහා විශාල බාධාවන් තියෙන්නේ මිනින්දෝරුවන් සහ තක්සේරු දෙපාර්තමේන්තුව තුළ තියෙන අඩුපාඩු. අඩුපාඩුවන් කිව්වොත් නිලධාරී හිඟය. අපි තක්සේරු දෙපාර්තමේන්තුවට ගියත් ඒ නිලධාරී හිඟය පිළිබඳව පැහැදිලිව දකිනවා. අපි අපේ දිස්ත්‍රික්කයේ ගත්තත් ඒ තක්සේරු නිලධාරීන්ගේ හිඟය තුළ විශාල පසුබෑමර ලක් වෙලා තියෙනවා මේ කඩිනම් වැඩපිළිවෙල. ඒ නිසා මම හිතන්නේ මේකට වෙනත් ආයතන හෝ මේක නැත්තම් අධ්‍යාපනයේ ලැබෙන විශ්වවිද්‍යාල මට්ටමේ තියෙන දරුවන්ගේ සහයෝගය අරගෙන මේ කඩිනම් කිරීම වැඩපිළිවෙලක් ගන්නවා. උදාහරණයක් අපේ දිස්ත්‍රික්කය ගත්තොත් උමාවය හානි තියෙනවා. ඒ කියන්නේ උමාවය හානි සඳහා මේ දක්ෂිණ නිලධාරීන් යොදවවම අනිත් කිසිම කටයුත්තක් සඳහා දක්ෂේරුව නිලධාරීන් යවා ගන්නට බැරි වෙනවා. ඒ වගේම මනුම් නිලධාරී. මෙන්න නිසා මම මේ වරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ සඳහා වැඩපිළිවෙලක් යොදා ගැනීම සඳහා මොන හරි අමාත්‍යාංශ මට්ටමේ යෝජනා කරන්න පුළුවන්ද ගරු අමාත්‍යතුමනි?
ගරු කතානායකතුමනි තක්සේරු නිලධාරීන් සම්බන්ධයෙන් ජාතික වශයෙන් ප්‍රශ්නයක් තිබෙනවා. ඉන්න තක්සේරු නිලධාරීන් සහ ඒ සංගම් කැමති නැහැ ඒ පිළිබඳ විශේෂ උපාධි ලැබලා තිබෙන විශ්වවිද්‍යාල ළමයි ඒ සඳහා පාස් අවුට් වුණාන් පස්සේ එකතු කර ගැනීම සම්බන්ධයෙන්. ඒ ගැන දැනටත් මුදල් අමාත්‍යාංශයත් අදාළ අමාත්‍යාංශයත් සාකච්ඡා කරමින් ඉන්නවා. මම හිතනවා ඒක ජාතික වශයෙන් තිබෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ අපි බලනවා පුළුවන් තරම් ඉක්මනට රජය හැටියට කටයුතු කරන්න. මොකද තක්සේරු නිලධාරීන්ගේ සංගම් සහ දැනට ඉන්න කණ්ඩායම් ඒ සඳහා සුදුසුකම් ලබා තිබෙන අනෙක් කණ්ඩායම් ඇතුළු පිළිබඳ ගැටලුවක් තිබෙනවා. ඒ ගැටලුව පුළුවන් තරම් බලන්න අපි නිරාකරණය කරන්න.
ගරු වෛද්‍ය නරින්ද ජයසමැතිතුමා, ගරු විදේශ කාර්ය ඇමතිතුමාගේ ඇසීමත
ගරු කතානායකතුමනි මම සුමාන සති දෙක කාලයක් ඉල්ල.
හොඳයි. ගරු රෝහිණි කුමාර විජේරත්න මැතිනිය, ගරු ප්‍රාථමික කර්මාන්ත සමාජ ගරු සමාජ ගරු දයාගමගේ මැතිතුමා,
ගරු කතානායකතුමනි, මාතරේ දිස්ත්‍රික්කයේ ගලේවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කුඹුක්ගොල්ල ග්‍රාම නිලධාරී කොට්ටාසේ ඉහළ ලිග්ගල නමින් ගමක් නොමැති අතර ඉහළ දිග්ගල නමින් ගමක් පිහිටා ඇත. දෙක ඔව්. තුන ඔව්. පරිසරය ආරක්ෂා කිරීම සඳහා පරිසර අධිකාරී විසින් පනවන ලද රෙගුලාසි හේතු කොටගෙන මෙම කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පස්සාදර ලබා ගැනීමේ දුෂ්කරතාවය නිසා මිල ඉහළ යාමහා ඒවා ප්‍රවාහන පිරිවැය ඉහළ ගොස් ඇත. පවත්නා වියලි කාලගුණික තත්ත්වයන් මත ජල මූලාශ්‍රයන්ගේ ජල මට්ටම අඩුවීම හේතුවෙන් ජලය ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැය කර නළලින් ඉදිකිරීමට සිදුවීම, කර්මාන්තය සඳහා පස් ගැනීමට හෝ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීම සඳහා මහනුවර පල්ලෙකැලේ පිහිටි භූවිද්‍යා හා පතල් කාර්යාංශය මගින් සිදු කෙරෙන අතර ඒ සඳහා දීර්ඝ ක්‍රියාවලියක් හා දීර්ඝ කාලයක් ගතවීම යන ගැටලු කර්මාන්තයේ නියැලෙන්නට ඇති වී තිබෙන අතර මෙම කර්මාන්තයේ හේතුවෙන් උද්ගත වී ඇති තවත් පාරිසරික හා සමාජමය ගැටලු කීපයක්ද වේ. ඒ අතර පස් ලබා ගැනීම සඳහා වලවල් හැරීම හා ඒවා තුළ ජලයේ එක්රැස්වීමෙන් මදුරුවන් බෝවීම හා ඒ ආශ්‍රිත සෞඛ්‍ය හා පාරිසරික ගැටලුද ඇති වී ඇත. මෙම ප්‍රශ්නය විසඳීම සඳහා ආ ගඩොල් කර්මාන්තයේ නියැලෙන්නන්ගේ සමිති පිහිටවලා ගඩොල් ආවරණය කිරීමට යොදා ගන්නා ලද පොල්ලතු ආවරණ වෙනුවට අපි සමෘද්ධි අධිකාරිය මැදිහත් වෙලා තහඩු ආවරණ ලබා දෙන්නට තීරණය කළා. නීති විරෝධීව සිදුකරන කටයුතු පාලනයට අවම කිරීමට ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරන්නත් ගඩොල් පිළිස්සීම සඳහා අවශ්‍ය දර සපයා ගැනීමේදී ඇතිවෙන නීතිමය ගැටලු විසඳන්නට මම ජනාධිපතිතුමත් සමගත් මේක සාකච්ඡා කරා. එතුමා කිව්වා නියෝජ්‍ය ඇමතිතුමා සමග කතා කරලා මේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්නට කියලා. මම බලාපොරොත්තු වෙනවා නියෝජ්‍ය ඇමතිතුමා සමග එකතු වෙලා මේ ගඩොල් පිළිස්සීමට ඒ උදවියට අවශ්‍ය කරන ඒ ලීකුඩු ලබා දෙන සුදුසු වැඩපිළිවෙලක් යොදවන්නටත්, ඒ වගේම නියඟේ පවතින අවස්ථාවලදී ජලය ලබා ගැනීම සඳහා පොදුලින් තුනක් අපි ඉදි කරලා දෙන්නත්, ඒ වගේම ගම්මානේ අවට වැව්වල පස් ඉවත් කරන වැඩපිළිවෙළවල් කීපයක් ඇති කිරීම තුළ අපි බලාපොරොත්තු වෙනවා එම පසුත් ගඩොල් කර්මාන්තයට ලබා දෙන්නට.
ගරු කථානායකතුමනි, මෙතන මං හිතනවා පළවෙනි ප්‍රශ්නයේදී මුද්‍රණ දෝෂයක් නිසා ඒක ලිග්ගල කියලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒක දිග්ගල තමයි ඒ ගම. ගලේවෙල ප්‍රදේශයේ ඒ ජනතාව සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්නේ ගඩොල් කර්මාන්තයේදීලා. නමුත් පහුගිය කාලයේ පුරාවට දෙපැනවුණු යම් යම් නීති හේතුකටගෙන ඒවා පරිසරය රැකගැනීමට අපිට නීති සම්පාදනය කිරීම අත්‍යවශ්‍යයි. නමුත් ඒ අයගේ ජීවන වෘත්තිය සිදුවෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත් අපි හොයලා බලන්න වෙනවා. විශේෂයෙන්ම මේ කැණි පස් ගන්නකොට ඒ වලවල් වල ජලය පිරීම සම්බන්ධයෙන් දැන් මැණික් පතල් කරනකොට නම් ස්වර්ණාභරණ අධිකාරියට යම්කිසි මුදලක් ගෙවනවා ඒවා නැවත වතාවක් වසා දැමීම සඳහා. නමුත් මෙවැනි ක්‍රමවේදයක් හෝ උපයෝගී කරගන්නවා නම් සුදුසුයි. මම ඔබතුමාගෙන් මගේ අතුරු ප්‍රශ්නේ විදිහට අහන්නේ මේ අය මේ කර්මාන්තය කරගෙන යන්නට රජයේ බැංකුවලින් විශේෂයෙන් මහජන බැංකුව, ලංකා බැංකුව, ඒ වගේම RDB බැංකුව, ගෙන ග්‍රාමීය බැංකුවලින් මුදල් ලබාගෙන මේ අයගේ දේපල දැන් සින්න වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එනිසා යම් මොකක් හෝ ක්‍රමවේදයක් ඔබතුමාට තියෙනවද මේ අයගේ මේ දේපල සින්න වීමට මේ අයට සහනයක් ලබා දෙන්න යම් කිසි ක්‍රමවේදයක් ඔබතුමා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද කියන.
ඔබතුමියට මට ඒ නම් ලැයිස්තුවක් දීලා ඉවර වෙලා ඒ ගැන සවිස්තරව මට ලබා දෙන්නට පුළුවන් නම් අනිවාර්යයෙන්ම අපි ඒ ව්‍යාපාර දියුණු කරන වැඩපිළිවෙලකුත් සමග සමෘද්ධි බැංකුව තුලින් ඔවුන්ට ණයක් ලබා දීලා ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරන්නටත් දැනට ඔවුන් ඒ ණය වෙලා තියෙන එකෙන් නිදහස් කර ගැනීමටත් වැඩපිළිවෙලක් යොදවන්නට පුළුවන්.
ස්තුති ගරු ඇමතිතුමනි. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මාතලේ දිස්ත්‍රික්කයේ පුරා වැව් 600කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඔබතුමාගේ අවසාන ප්‍රකාශයේදී මම ඇහුණා මට වැව් ආශ්‍රිතව යම්කිසි මේ අයට සහනයක් ලබා දෙන්නට කටයුතු කරනවායි කියලා. ඒ නිසා මමත් ඔබතුමාගෙන් එය පැහැදිලිවම අපිට දැනුවත් කරනවා නම් හොඳයි. මේ වැව්වල අපි දන්නවා වැව් ගැඹුරු කරන්නට රජයෙන් විශාල මුදලක් හැම වර්ෂයේම යොදවනවා මේ වැව් සඳහා. එනිසා මේ වැව් මේ ටෙන්ඩර් ක්‍රමයකට හෝ මේ අයට ලබා දීලා විශේෂයෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවලත් අධීක්ෂණය යටතේ මේ වැව් වල තියෙන රොන් මඩ එහෙම නැත්නම් මේ ගඩොල් කර්මාන්තයේ සුදුසු පස් ඉවත් කර ගැනීමේ යම්කිසි ක්‍රමවේදයක් සකස් කරන්නට හැකියාවක් තියෙනවාද කියන එක මම අහන්න දැනගන්න කැමතියි.
ඔබතුමිය දැන් මේ කරන යෝජනාව ඉතාමත්ම හොඳ යෝජනාවක්. මේ ගැන මමත් දැන් වෙනකොටත් මේ ගැන කතා කරා. අපි සමෘද්ධ අධිකාරියත් එක්ක එකතු වෙලා, මොකද අපි ව්‍යාපෘති දැන් අපි සමෘද්ධි ගරු කතානායකතුමනි බලාපොරොත්තු වෙනවා මේ අයවැයෙන් මුදල් වෙන් කරා සමෘද්ධි අලුතෙන් පවුල් ලක්ෂ 6කට දෙන්න. දැනටත් අපි ලක්ෂ 14කට විතර සමෘද්ධිය ලබා දෙනවා. එතකොට පහුගිය අවුරුදු 15ක් තිස්සේ 83%කට විතර සමෘද්ධිය ලබා දුන්නට අපි අපෝසත් වෙලා තියෙනවා ඒ උදවිය සවි බල ගන්වන්නට. ඉතින් මම මේ පාර විශේෂයෙන්ම ඉදිරි අවුරුදු 3 ඇතුළත අපි ව්‍යාපෘති 50,000ක් දියත් කරන්නට දැන් සැලසුම් සකස් කරලා තියෙනවා. ඒකේ ව්‍යාපෘති 20,000ක් දියත් කරනවා. එතකොට අපේ ගරු මන්ත්‍රීතුමිය යෝජනා කරපු ඒ වැව් වල පස් ඉවත් කරන එකත් අපි ව්‍යාපෘති හැටියට අරගෙන ඒක තුලින් අපි ඉවත් කරන පස් වලින් ගඩොල් කර්මාන්තය දියුණු කරන්නට, මොකද විශාල වශයෙන් ගෙවල් ප්‍රමාණයක් අපේ රජය හදන්නට බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු 2 ඇතුළත. ඒකට යොදවන්නට පුළුවන්.
හොඳයි බොමි සුජි. ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු ඉෂාක් රහමන් මැතිතුමා, ගරු අභ්‍යන්තර සුජේෂ් ගරු පළාත් සභා ඇමතිතුමා ගැසීමට
අහනවා.
ඇමතිතුමා ඇව්වා
මගේ ප්‍රශ්නේ මේ ගරු කතානායක අශෝක ප්‍රියන්ත මන්තුමා අහලා තියෙනවා
නේ. අභ්‍යන්තර සුජේකාරු සහ පළාත් සභා ඇමතිතුමා අහලා තියෙන ඉෂාක් රාමන් මැතිතුමා නම්බර 7
අහනවා පස්සේ ඉන්නේ.
නම්බර 7 මේ සති දෙක කල් ඕන
කතානායක. නම්බර 8 ගරු මොහමදු නසීර් මැතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති අධිකාර පින්ව ඇමතිතුමාගෙන්, ගරු ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමා,
ගරු කතානායකතුමනි පිළිතුර අයන්න එක ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා හෝ වාර්ගික ගැටුම් හේතුවෙන් අවතැන් වූ හෝ බලපෑමට පත් වූ ජනතාව සඳහා අමාත්‍යංශය විසින් පුණ්ඩුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ වැඩසටහන මගින් පහත සඳහන් සහන ලබා දෙන ලදී. ලබා දුන් ආධාර නිවාස, ජල සැපියුම්, විදුලි සැපියුම්, සනීපාරක්ෂක පහසුකම්, ජීවනෝපාය, නැවත පදිංචි කිරීමේ ආධාර, ඒකේ ඉඩම් එලිපෙහෙලි කිරීම, තාවකාලික වාසස්ථාන සහ වෙනත් අයන්න 2 ඔව් අදාළ තොරතුරු මේ සමග අමුණා ඇත. මේ ගරු මන්ත්‍රීතුමා එක කියවන්න ඕනද? හුඟක් තියෙනවා කියවන්න. එක
සභාගත කොට දැක්ද ගරු සභාගත ගන්න
පුළුවන්? සභාගත ගන්න
එච්චරයි. තව තියෙනවා ගරු මන්ත්‍රීතුමා?
හරි
හොඳයි. 9 ප්‍රශ්නේ ගරු ඒරු කුමාර මැතිතුමා. නෑනේ
2 weeks time sir.
නෑ ඇවිල්ලා නෑ ಅದේ. ඒක ප්‍රශ්නයක් නෑ. ගරු මුතු කුමාර මැතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති පිරිණ මැතිතුමා ඇසීමට.
පළවෙනි එක මහවැලි එච් කලාපයට වාරි ජලය ලැබෙන මහවැලි ඉහළ ජලාශයවට ප්‍රදේශවල කලාවැව හා දඹුලුවේ වාර්ෂික වර්ෂාපතනයේ පහත් දැක්වෙනවා. ඒක කියවන්නද ගරු මන්ත්‍රීතුමා නැත්තම් සභාගත කරන්නද?
සභාගත කරන්න.
ඔව් ඒක සභාගත කරනවා. ඊළඟ දෙවනි ප්‍රශ්නෙට උත්තරේ 2010 වර්ෂයේ සිට 2017 දක්වා වර්ෂය දක්වා එක්කෙත් කන්වල වගා කළ කුඹුරු ඉඩම් ප්‍රමාණය එකක් සභාගත කරනවා. සභාගත කරන්න දිග
සභාගත කරන්න.
ඈ
සභාගත කරන්න.
ඔව් 3 ජල හිගේ හේතුවෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මූල්‍යමය වන්දි සහනයක් ලබා දීම සිදු කර නොමැත. 2012 යලකන්නේ සිදු වූ වගා හානිය සඳහා වගා රක්ෂණයේ වන්දි ලබා දීමට අමතරව වෙනත් මූල්‍ය වන්දිමක් ගෙවා නැත. ඒ කියන්නේ ගරු මන්ත්‍රීතුමා ඒකදී පැහැදිලි කරන්නේ මහවැලි අධිකාරියෙන් කිසිම විටක වන්දිගේවල නැහැ වගාහානියට වගා රක්ෂණ ක්‍රමවේදය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගා රක්ෂණ මණ්ඩලයෙන් තමයි ඒ අදාළ ඒ හානිය සඳහා වන්දිගේවල තියෙන්නේ. එතකොට 2010 වර්ෂයේ සිට යලකන්නේ සිට 2015 2016 මහකන්නේ දක්වා 90%කට වැඩි ඉඩම් ප්‍රමාණයක් වගා කර ඇති බැව් ඇමුණුම් 91 පැහැදිලි වන අතර 2016 යලකන්නේ සිට 2018 යලකන්නේ දක්වා වගා බිම් ප්‍රමාණය අඩු කන්නවලදී 50%ට ඊට වඩා වැඩි බිම් ප්‍රමාණයක් ගොවීන් වගා කරන ලද බැවින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වන්දිගෙවීමක් සිදු කර නොමැත. ඒක ඉතිහාසෙවත් එහෙම වන්දිගෙවීමක් කරලා නැහැ. ඒ කියන්නේ කරලා තියෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අයත් කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් තමයි ගෙවලා තියෙන්නේ. මොකද ගොවියන් හැමතිස්සෙම කෘෂි රක්ෂණ මණ්ඩලයේ රක්ෂණ ආවරණයට යටත් වෙනවා ඒ විතර වී ගනිද්දී. ඊළඟට ඔබතුමාගේ ප්‍රශ්නේ තියෙනවා එම සහන ලබා දුන් ආකාරයේ කවරේද වන්දි ගෙවනු ලබන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් කෘෂි රක්ෂණ මණ්ඩලයේ වාර්තා වී ඇති පරිදි 2012 යලකන්නේ සිදු වූ වගාහානිය සඳහා ඉහත තුනෙහි සඳහන් ආකාරයට වන්දි ලබා දුන් බවත් වගාබිම් ප්‍රමාණය අඩු කන්නවලදී වන්දි සහන කිසිවක් ලබා දී නොමැති බවත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වාර්තා කරලා තියෙනවා. ඊට පස්සේ ඔබගේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ ගරු මන්ත්‍රීතුමා නැවත වගා කටයුතු ආරම්භ කර අස්වැන්න ලැබෙන තුරු මෙම සහන ක්‍රමය ක්‍රියාත්මක වන්නේද කියන එක. එතකොට ඒ කාලවලදී වගා හානියක් සිදුවන්නේ නම් ඒ කෘෂි රසායන කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් ඒ වන්දි ගෙවීම සිදු කරනු ලබනවා.
ඒ මේක ප්‍රශ්නේ අහලා කතානායකතුමනි තැහෙන කාලයක් වෙනවා. මම අමුතුමගෙන් අහනවා මෙවර යල්කන්න අනුරාධපුර දිස්ත්‍රික්කයටත් පොළොන්නරදුව දිස්ත්‍රික්කයටත් වතුර බෙදාගන්න වගා යල්කන්න වගා කරන්නේ ගොවි මොන ආකාරයටද වතුර බෙදාගැනීම?
ඒක මේ අහලා තියෙන ප්‍රශ්නේ ලතුරු ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමා අලුත් ප්‍රශ්නයක් අහන්නේ. දැන් ඔබතුමා මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ 2010 සිට 2017 දක්වා කියලා තමයි ඔබතුමා මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ කියන්නේ මම දැන් ඔබතුමා 2018-19 ප්‍රශ්නයක් නේ අහන්නේ. නෑ ඒක තමයි මට උත්තර දීමේ හැකියාවක් නෑ මම දන්න විදියට. මම ලෑස්තිලා නෑනේ ඔබතුමා මේ ප්‍රශ්නේ ඈ ඔව් ඒක හොයලා බලලා දෙන්නම්. මම දන්න විදියට ගරු මන්ත්‍රීතුමා ඒ කෘෂි මේ තීන්දුව කරලා වගා සමිති තීන්දුව කරලා කොච්චර වගා කරනවද කියලා බලන එක ඒගොල්ලෝ තීන්දුව කරනවා ඒ වර්ෂාපතනය හා වෙද රිපෝට් එක අනුව. මේක මට දැන් කියන්න බෑ මොකද්ද තියෙන්නේ කියන එක. ඒ කියන්නේ ඒක අහලා නෑ
ඔබතුමා. ඔබතුමා මේ අමාත්‍යාංශයේ බාරව ඉන්න ජනාධිපතිතුමාලගේ ඊළඟ වග කිය යුතු ඇමතිවරයා. මේ රටේ මේ ආණ්ඩුවේ යල්කන්න වගා කරනට මහවැලි කලාපය යටතේ නියෝජ්‍ය ඇමතිතුමා දන්නේ නැහැ. ඒක ඔබතුමාලා මේ කතානායකතුමනි මේ අදාළ ඇමතිවරයා යල් නැහැ. මම කියන යල්කන්න වැඩ වගකරගන්නේ මොන ආකාරයද කියලා දන්නේ නැහැ. ඒ ඒ ඒකම විපාක ආරක්ෂක අමාත්‍යාංශයට දෙලා මේ රටේ විනාශයක් වුණේ. දැන් ඔබතුමා අමාත්‍යවරයා වශයෙන් දන්නේ නැහැ කතානායක. මේක ප්‍රශ්නයක් අපේ ප්‍රදේශයේ අක්කර දෙක අමාට ගොවියෝ 5 දෙනෙකුට සීමා කරලා පොළොන්නරුවේ තනියෙන් ගොවින්ට තමන්ගේ කුමුරු වැඩ කරන්න දෙනවා. අපේ ප්‍රදේශයේ 5 දෙනෙකුට සීමා කරපුවාම ඒ ගොවිය 5 දෙනාගේ අනිත් දරුවෝ මොනවද කරන්නේ? ඒක මොනවද වැඩ පිළිද?
ගරු රාජ්‍ය ඇමතිතුමා
අතානායකතුමනි මෙතුමා
මොනවද ඇමතිතුමා අවසානයේ කතා කරන්න අවස්ථාව දෙන්න.
මේ
ගරු මන්ත්‍රීතුමා ඇමතිතුමා පිළිතුරු දෙන්න අවස්ථාව
පිළිතුරු දෙනකල්
ප්‍රශ්නෙට පිළිතුරක්
දැන් මෙතුමා ගරු කතානායකතුමනි මගේ ප්‍රශ්නය මගෙන් යොමු කරලා තියෙන්නේ 2017 දක්වා තියෙන ප්‍රශ්න ගැන තමයි අහලා තියෙන්නේ.
ඔව්.
ඒක මහවැලි අධිකාරිය මම වාර්තා අරගෙන එන්නේ 2017 දක්වා ප්‍රශ්නය.
හරි.
අතුරු ප්‍රශ්න කියලා මෙතුමාට අහන්න තියෙන්නේ ඒ අහන ප්‍රශ්න වලින් මතුවෙච්ච ගැටලු පිළිබඳව පැහැදිලි කරගැනීමක් අහන්න තියෙන්නේ.
ඔව්.
මෙතුමා මගෙන් අහන දැන් 2019 ප්‍රශ්නයක්.
ඔව්.
නමුත් මට ඒකට උත්තර දෙන්න පුළුවන්.
ඔව්.
මම ඒ උත්තරය දෙන්නේ 2019 වර්ෂයේදී මහවැලි අධිකාරියේ ඒ ගොවි සංවිධාන එකතු වෙලා තීන්දු කරනවා කොච්චර ප්‍රමාණයක් වගා කරනවාද කියලා අදාළ වාර්තා අනුව කියන්නේ අදාළ වාර්තා වෙදර් රිපෝට්ස් අනුව තමයි තීන්දු කරන්නේ කොහොමද කියලා ෆෝක් වෙදර් රිපෝට් ෆෝකාස්ට් එක අනුව තමයි තීන්දු කරන්නේ. ඒක ගම් මට්ටමින් ඒක දිස්ත්‍රික්ක මට්ටමින් ඒක සිදු වෙනවා. ඒක මට ඊළඟ දවසේ ඕන නම් මොකද්ද ගතු තීන්දුව අහලා කියන්න පුළුවන්.
ඔව් දෙවෙනි ප්‍රශ්නේ හොඳයි ගරු මුතු.
ඒකනේ මට කතා ගරු කතානායකතුමනේ මම කතා කරන්නේ අදාළ ප්‍රදේශයේ දන්න තියෙන උද්ගතතුන් ප්‍රශ්නය සම්බන්ධව. එතකොට අදාළ ඇමතිවරයා කියනවා මේ දැන් මැයි 22 දැන් වගා කටයුතු ආරම්භ කරලා මට තියෙන ප්‍රශ්නේ අපේ ප්‍රදේශයේ එක්කලාපේ අක්‍ර දෙම එකමාර ගොවියෝ 5 දෙනෙකුට කොටු කරලා පොළොන්නරුවේ කොහමද තනිය ගොවි පවුලකට ඒ දෙන්න අක්‍ර දෙකම වැඩ කරන්නේ ඒකට ඇමතිවරයා දැනගන්න ඕනේ ඒක අපි කියන්නේ
හොඳයි ඔබතුමාට
දන්නේ නැහැ කියන්නේ අපේ දෙයකටම දන්නේ නැහැ කියන ආණ්ඩුවක්
මේක පිළිතුරු ලබා දෙන්න
කතානායකතුමනි උත්තරේ දෙන්න ඒකට
ආ දෙන්න
ඔව් ගරු කතානායකතුමනි මෙහෙම බැලුවත් මෙතුමා මේ අද ඊයේ පොදුනා වගේ මේගොල්ලන්ට මේගොල්ලන්ගේ කාලේ
කරපු දේ පිළිතුරු දෙන්න පිළිතුරු
ඒකට පිළිතුරු දෙන්න හදන්නේ ඒ කාලේ මතක නැහැ 2014 වර්ෂයේ යල්කන්නේ වගා කළ දින හෙක්ටයාර් 4478යි 2010 16174 2011 18111 2012 14167ක් වගා කරලා තියෙනවා 2013 13000 2014 වගා කරලා තියෙන 4478යි කිසිම වන්දියක් ගෙවලා නැහැ. ඒවා මතක නැහැ 2014 කලේ මොනවද කියලා. වර්තමානයේ මඩ ගහන්න බලනවා 2015 වගා කරලා තියෙන 18000 ගානක් හෙක්ටයාර් 2016 වගා කරලා තියෙන 6000 ගානයි 2017 වගා කරලා තියෙන 8000 ගානයි 2017 2018 වගා කරලා 15000 ගානක්. එතකොට ඒ ස්වභාවික වර්ෂාපතනයේ අනුව තමයි ඒවා තීන්දුව කරන්නේ. ඒක ගොවි මහතුරුත් එක්ක එකතු වෙලා තීන්දුව කරන්නේ. ඒ තීන්දුව කරපු ප්‍රමාණය වගා කළේ නැත්නම් කෘෂි රක්ෂණ දෙපාර්තමේන්තුව වගාවට වන්දි ගෙවනවා. නමුත් එතුමා මේ දැන් කියන්නේ මේ ආණ්ඩුවේ වරද්දක් වගේ වගා කළා අඩු කියලා වැස්ස ප්‍රශ්නයක්. 2014 මීට වඩා ප්‍රශ්නයක් වෙලා තියෙනවා වාර්තාව අනුව බලපුවාම.
හොඳයි ඔබ හරි බොහොම ස්තුතියි. අවස්ථාව දෙන්න. ඔව් ගරු මන්ත්‍රීතුමා කියන්නේ
මට පොඩ්ඩක් දෙන්න.
ඒක තමයි කිව්ව අවස්ථාව දෙනවා.
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි ඇමතිතුමා උත්තර දෙන්නේ යන්නේ කොහෙද කිව්වම මල්ලේ පොල්ලේ කතාවක්. ඒකෙන්ද මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මෙහෙම. මම මේක වාදිවාදයක් නෙමෙයි. අපේ ප්‍රදේශයේ අක්කර දෙකමාර පහර සීමා වෙලා ඉතුරු පවුල් වල යන් සාහන ලැබෙන්න කටයුතු කරන ඔබතුමාගේ අවධානය යොමු කරලා.
හොඳයි ඒක කරන්න ගරු මන් ඇමතිතුමා. හරි.
ඔය තුදී පළවෙනි දේ තමයි එතුමා එතුමාගේ උත්සාහය එතුමා මේ 2000 එතුමයි මේ යන්නේ කොහෙද මල්ලේ පොල් යන්නේ යන්නේ අහලා තියෙන 2017 ප්‍රශ්න දැන් ඇවිල්ලා 2019 ප්‍රශ්නයක් එකපාරට කියනවා. නමුත් මගෙන් ඕක ඇහුවනම් කල්තිය ඇහුවනම් අඩු ගන්න ලොබි එකේදී හරි ඇහුවනම් මම ඔයාට උත්තරේ පහුවදාට දෙන කරු මන්ත්‍රීතුමා ඔබතුමා මතක තියාගන්න ඔබතුමා අද මේ නිදාගන්න හැරලා වගේ ප්‍රශ්න අහන්නේ 2014 වර්ෂයේ මීට වඩා වගාව අඩුවෙන් කළ දින එදාට දීපු උත්තර මොනවද? එදාට ගොවියන්ට මෙලෝ උත්තරයක් දීලා නැහැ. ගොවියන්ට බඩගින්න ඉඳ දීලා 2014 දැන් අපේ ආණ්ඩුව ඕන වශයෙන් මුතුමා අපෙන් ප්‍රශ්න කරනවා. ඒක අහගන්න එදා කියපු කට්ටියගේ.
හොඳයි බොහොම ස්තුතියි ගරු නිහාල් ගලපද්දි මැතිතුමා. ගරු මුදල් මැතිතුමාගේ ඇසීමට. ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා. ගරු අභ්‍යන්තර සුදේශකාරු පළාත් සභා පළාත්පාලන ඇමතිතුමාගේ ඇසීමට
අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි අයන්නේ එක පුත්තලම දිස්ත්‍රික්කයේ පිරි රෝහල් සංඛ්‍යාව 48යි. පුත්තලම දිස්ත්‍රික්කයේ පිරි ආයුර්වේද රෝහල් සංඛ්‍යාව 3යි. පුත්තලම දිස්ත්‍රික්කයේ පිරි මධ්‍යම වේදශාලා සංඛ්‍යාව 7යි. අය ප්‍රශ්න අංක 2 පුත්තලම දිස්ත්‍රික්කයේ රෝහල් වල නම් සහ ඇමුණුම් මේ සමග ඉදිරිපත් කරනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ ආයුර්වේද රෝහල්ලා මධ්‍යම වේදශාලා වන්නේ ඇමුණුමුත් මේ සමග ඉදිරිපත් කරනවා දිගලා ඉස්තුවක් නිසා. ප්‍රශ්න අංක 3 සෞඛ්‍ය මධ්‍යස්ථානවල සේවයෙන් යුතු මුළු සේවක සංඛ්‍යාව ඇමුණුම 2 හැටියට ඉදිරිපත් කරනවා. ආයුර්වේද මධ්‍යම වේදශාලාවල සේවයෙන් යුතු මුළු සේවක සංඛ්‍යාවත් ඇමුණුම 2-3 මගින් ඉදිරිපත් කරනවා. ප්‍රශ්නාංක 4 ඔව් ප්‍රශ්නාංක 5 සෞඛ්‍ය මධ්‍යස්ථානවල සේවක පුරප්පාඩු ඇමුණුම අංක 3 සිට ඉදිරිපත් කරනවා. ආයුර්වේද රෝහල ආයුර්වේද මධ්‍යම වේදශාලාවල සේවක පුරප්පාඩු සංඛ්‍යාව ඇමුණුම අංක 3 හැටියට ඉදිරිපත් කරනවා. ප්‍රශ්නාංක 4 පිළිතුර ඔව්
සෞඛ්‍ය මධ්‍යස්ථාන දියුණු කිරීමට ගනු ලබන පියවරවල් ලෙස ලබා දී තිබෙන ප්‍රතිපාදන මත එක් එක් රෝහල්වල අඩුපාඩුවල ප්‍රමුඛතාවය අනුව මුදල් යොදවා එම අඩුපාඩු සම්පූර්ණ කිරීමට පියවර ගන්නවා. සේවක පුරප්පාඩු පිරවීමට පියවර ගන්නවා. අවසාන ප්‍රශ්නය අදාළ නොවේ.
ඇමතුමා මට පුරප්පාඩු සංඛ්‍යාව විතරක් කියන්න පුළුවන්ද?
2013 වසරේ සිට අනුමත කරලා කාර්ය මණ්ඩලයට අනුව තනතුරු 73කට අයත් තනතුරු වර්ග 73කට අයත් 2594ක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අනුමත කරලා තිබෙනවා. 2018 12/31 වෙනි දිනට නිත්‍ය කාර්ය මණ්ඩලයේ 2247ක් සේවය කරනවා. එතකොට ඉතුරු සංඛ්‍යාව තමයි පුරප්පාඩු හැටියට තිබෙන්නේ.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මෙතන ඉන්නවා අපේ දිස්ත්‍රික්කයේ මෙති ඇමතුරු විශාල ප්‍රමාණයක්. මට මතකයි පසුගිය සම්බන්ධීකරණ කමිටුවේදී අපි රංගබණ්ඩාර ඇමතුමත් මේ සෞඛ්‍ය ප්‍රශ්නය වල ඒ නිලධාරින් එක්ක ගැටෙන හැටි මම දැක්කා, මම ඒ කමිටුවේ හිටපු කෙනෙක් විදියට. ඒ නිසා අපිට පුත්තලන් දිස්ත්‍රික්කයක් විදියට ඒ ජනතාවගේ සෞඛ්‍ය වඩාත් ගුණාත්මකභාවයෙන් ඉහළ නංවන්නට, විශේෂයෙන්ම මේ පුරප්පාඩු සහ ප්‍රතිපාදන බෙදා යාම පළාතක් විදිහට ඉතාමත් පහත් මට්ටමක සහ දුර්වල මට්ටමක තියෙන ඇමතුමා. ඒ නිසා ඔබතුමාගේ අවධානය ඔබතුමා පළාත් පාලන ඇමතිවරයා විදිහට කෙටි කාලයයි පත් වෙලා තියෙන්නේ. ඔබතුමාගේ අවධානය යොමු කරන්න කෙසේද කියලා අපි බලාපොරොත්තු වෙනවා දිස්ත්‍රික්කයේ මේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවන්නට ඉදිරි කාලය තුළ.
මෙන්න ගරු කථානායකතුමනි, සියලුම ප්‍රධාන ලේකම්වරු සියලුම පළාත් පාලන කොමසාරිස්වරු සමග අපි වෙනම සාකච්ඡාවක් පවත්වලා තිබෙනවා. ඒ අනුව වර්තමානයේ අනුමත වෙලා තිබෙනවා ලෝක බැංකු ව්‍යාපෘතියක්, ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘති දෙකේදීම අපි බලාපොරොත්තු වෙනවා පළාත් මට්ටමේ තිබෙන රෝහල් සඳහා ඒ පළාත්වල අවශ්‍යතාවයන් සඳහා දැනටම හඳුනා ගනිමින් ඉන්නවා කුමන රෝහල්ද මේ ඉහළට නැංවීම සඳහා ක්‍රියා කරන්නේ කියලා. ඒ ගැන දැනට අපි මහජන නියෝජිතයන්ගේ අදහසුත්, ප්‍රාදේශ සභාවල සභාපතිවරුන්ගේ යෝජනා සහ අදහසුත්, පළාත් සභාවල තිබුණු යෝජනා සහ අදහසුත් සියල්ලම ගැන කටයුතු කරමින් ඉන්නවා. තවම අවසන් තීරණයක් අරගෙන නැහැ. ඒ ගැන දැනට සාකච්ඡා මට්ටමේ පවතිනවා.
ගරු කථානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ වෙන්නේ ඇමතුමාගේ පිළිතුරත් එක්කම බැඳුනා මහජන නියෝජිතයන්ගෙන් අදහසුත් මෙතෙන්ට ඇතුළත් කරනවා කියන එක. මේක වයඹ පළාත විතරක් නෙමෙයි, මේ වෙද්දී ගරු කථානායකතුමනි ලංකාවටම දැන් බලපෑමින් පවතිනවා. පසුගිය දවසක මම හිතන ඊයේ රාත්‍රියේ ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කරපු ප්‍රකාශයේ මේ 225ටම ඉතාමත් තදබල පහරක්. ඒ ප්‍රකාශයේ කිව්වා පළාත් සභා මැතිවරණයේ අතුරුදහන් කරලා තියෙන්නේ කියලා. පළාත් සභා මැතිවරණ අතුරුදහන් කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව සහ විපක්ෂය ඇතුළු 225 දෙනාම එකතු වෙලා කියලා. ඒතොර ඒ පළාත් සභාව අතුරුදහන් කිරීම තුළ ඒ අපකීර්තිය පාර්ලිමේන්තුවේ ඉන්න 225 අපිට විඳින්න වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයේ ගමට ගලාගෙන ඇති පළාත් සභාවේ සභිකයෝ මහජන නියෝජිතෝ නැති නිසා නිලධාරීන්ගේ නිලධාරි වාදයේ සහ නිලධාරීන් හැම මොහොතකම බෝලේ පාස් කරනවා ඉහලින් අපට මේවට ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැ කියන එක. ඉතින් අපි ගමේ ඉන්න අය විදියට, අපි මේ කමිටු වලට සම්බන්ධ වෙන අය විදියට, අපි යම්කිසි සංවර්ධන කමිටුවට ගියම නිලධාරියා කියනවා අපට වාහනේ නැහැ, අපට ප්‍රතිපාදන නැහැ. සමහර පුත්තලම ඒ වගේම වනාතුල්ල වගේ ප්‍රදේශවල සමහර ආයතන වතුර ටිකක් නැතුව ඒ ආයතන පවත්වගෙන යන්නේ, විදුලිය නැතුව ඒ ආයතන ආරම්භ කරලා නැහැ. පුංචි පුංචි දේවල් තියෙන්නේ. ඒ වුණාට ඒවා ජනතාවට විශාල ප්‍රශ්න. අනික දැන් අපේ ඇමතුමාගේ ප්‍රකාශය අනුව 2013 කාඩරයකට දැන් වැඩ කරන 2019 රෝහල්වල කාර්යබහුලත්වය ඊටත් වඩා වැඩි. ඉතින් මේ සියල්ලටම විසඳුම් දෙන්න පාර්ලිමේන්තුවක් විදිහට මේ 225ට නොහැකි තත්ත්වයක් තියෙනවා. ඒ වගේම මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රකාශය තමත් බරපතලයි. මෙතන ඉන්න සියලු දෙනාම ඒක අවධානයට යොමු කරන්න ඕන. ඇමතුමනි, මම ඔබතුමාට ගෙන් අහන්න කැමතියි, අතීතයේ අපි අමතක කරලා වර්තමානයේ සහ අනාගතයේ ඉදිරියේදී මේ පළාත් සභා ස්ථාපිත කරන්න, එහෙම නැත්නම් පළාත් සභාවල මහජන නියෝජිතව ස්ථාපිත කරන්න වැඩපිළිවෙලක් තියෙනවද කියලා අහන්න කැමතියි.
අත වශයෙන් ගරු කථානායකතුමනි, මන්ත්‍රීතුමා කිව්වාගේ වනාත විල්ලුව ප්‍රදේශයේ ප්‍රශ්නේ එතුමා ඉදිරිපත් කරා. වනාත විල්ලුවේ අපි ජල ව්‍යාපෘති අග්‍රාමාත්‍යතුමත්, අපේ රංගේ බණ්ඩාර ඇමතුමත්,
සහභාගී වෙලා ජල ව්‍යාපෘතිය වැඩ කටයුතු ආරම්භ කරා. මට මතක විදිහට ඒක කෝටි 300ක පමණ ජල ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතිය වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒක අවුරුදු දෙකකදී වැඩ කටයුතු අවසන් වෙනවා. ඒ අතරේ එතුමා කිව්වාගේ මේ මහජන නියෝජිතයන්ගේ අදහසුත් කලින් ලැබිච්ච තිබෙනවා. දැනට ඉන්න සභාවල ඉන්න සහ අනිකුත් නියෝජිතයන්ගේ අදහසුත් අපි ලබා ගනිමින් ඉන්නවා. විශේෂයෙන් එතුමා සඳහන් කරපු අනික් කාරණේ තමයි අවසානයේ අහුව ප්‍රශ්නයක් ප්‍රියන්ත. නෑ ඒක නෙමෙයි.
මේ ඇමතුමා දැන් ඊයේ දවසේ මැතිවරණ කොමසත්තුමා පෞද්ගලික නාලිකාව කරපු ප්‍රකාශයේ පාර්ලිමේන්තුවේ 225 මේ තාමත් බරපතලයි. එතුමා කිව්වා පළාත් සභා මැතිවරණයේ අතුරුදහන් කරලා තියෙනවා. එතකොට පළාත් සභාව මහජන නියෝජන නොමැති තැන සිදුවෙන්නේ ඒකාධිපතිත්වයක්. ඒක දැන් ආණ්ඩුකාරවරු අතර අරන් තියෙනවා. මේක ඇත්ත කතාව. නිසා අපිට සිද්ධ වෙනවා මේ පක්ෂ පාට ඔක්කොම එකතු වෙලා මේ පළාත් සභාවේ මහජන නියෝජිතව පත් කරගන්න ක්‍රමවේදයක් හදන්න. මම ඔබතුමාට යෝජනා කරන්නේ මේ පිළිබඳව වැඩපිළිවෙළක් තියෙනවද කියලා.
මම හිතන්නේ ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් මුණ ගැහුණා ගිය සතියේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සහනේ කණ්ඩායම් ඒ අනුව ව්‍යවස්ථාදායකයේ කටයුත්තක තිබෙන්නේ. මම හිතන්නේ ව්‍යවස්ථාදායකයේ කටයුත්තක් මම දන්නේ කොහොමද විචනය කිරීම සිදු කරන්නේ කියලා. ව්‍යවස්ථාදායකයේ තීරණයක් ගත යුතු තිබෙනවා. ඒ ගැන කරු කතා
නැහැ. අදත් මේ ගැන සාකච්ඡාවක් තියෙනවා.
වැස්සුණා අපි ඒක ඉක්මනින් අවසන් තීරණ ගන්නවා.
හොඳයි. බොහෝ ස්තුතියි. ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා. ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා ගරු විදුලි සංදේශ
ආනෝ ගරු කතා නැහැ.
ක්‍රීඩා මැතිතුමාගේ තීමට.
ගරු කතා නැහැතුමනි. පළවෙනි ප්‍රශ්නේ 1 1 මහනුවර දිස්ත්‍රික්කයේ ඇති ක්‍රීඩා පිටි සංඛ්‍යාව 132යි. ඒ ක්‍රීඩා පිටි වල නම් 132ම තියෙනවා. 132ම කියන්නේ නැත්නම් නම් 132ම මේකේ තියෙනවා.
සභාගත කරොත් හොඳයි.
එලා මදි නිසා මම ඒක සභාගත කරන්නම්. ඒත් එක්කම මහනුවර දිස්ත්‍රික්කය තුල ක්‍රීඩා සංඝ ක්‍රීඩා පිටි වල නම් කවරේද? ඒ නම් ටිකක් තියෙනවා මේ ලයිස්ට්ුවේ. ඒ වගේම මම හිතන මේ ප්‍රශ්නේ ඇත්තටම අහලා තියෙන්නේ මූලික වශයෙන්ම ගරු කථානායකතුමනි 2010 ඉඳන් 2019 දක්වා ක්‍රීඩා පිටි වලට වෙන් වෙලා තියෙන මුදල අපි දන්නවා 2010 ඉඳන් 2015 වෙනකන් හිටියේ ක්‍රීඩා ඇමති ඒ පළාතෙන් අයියා. ඉතින් ඒ නිසා මේ අයියෝ මල්ලි නන්නේ කොහරි. හැබැයි මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ කාලේ මහනුවරට ගොඩක් මුදල් වෙන් වෙලා තියෙනවා. ඒත් 2015 පස්සේ සංවර්ධනය කරපු ක්‍රීඩා පිටි සංඛ්‍යාව 12 මිලියන 34යි. 2016 දී ක්‍රීඩා පිටි 13 මිලියන 251 641යි. එතකොට 2017 දී ව්‍යාපෘති 26යි මිලියන 13යි. 2018 දී ව්‍යාපෘති 27යි මිලියන 36යි. 2019 දී ව්‍යාපෘති 2යි මිලියන 18යි. ඉතින් මේ මම හිතන්නේ මහනුවර ප්‍රදේශයේ විශාල වශයෙන් ක්‍රීඩා පිටි සංවර්ධනය වෙලා තියෙනවා. ඒ කාලය තුලදී විශාල වශයෙන් ඒ වගේම දැනටත් කන්ටිනියුේෂන් වැඩ ඒ ප්‍රදේශවල සිදු කරමින් යනවා. මේක ඊගාව ප්‍රශ්නේ තියෙන්නේ 4. මේක හදන ප්‍රතිපාදන වෙන් කරපු මහනුවරේ දිස්ත්‍රික්ක ඩීඑස්එනනායක විද්‍යාල තියෙනවා. කටුගස්සල සාන්ත අන්තෝනි බාලිකා සීතාදේවි බාලිකා විද්‍යාලයේ සහ කිංසුඩ් විද්‍යාල ක්‍රීඩා පිටියේ බෝගම්මල ක්‍රීඩා පිටියේ සංකීර්ණය නාවපිටි ජයතිලක ක්‍රීඩා පිටියේ සංකීර්ණය මේකේ ඔක්කොම මොනවද කරේ කියන එක විස්තර තියෙනවා. මේක ලොකු විස්තරාත්මක දෙයක් තියෙනවා. මම මේක සභාවට දෙනවා. බුදුමන අතුරු ප්‍රශ්නයක් කියන මාරි ආන්න තියෙනවා නම් ඇහුවොත් ඒකට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි කියලා. මොකද ඔක්කොම සංඛ්‍යලේ තසා ගණන් විස්තර
තියෙනවා. ගරු කථානායකතුමනි දැනට මේ ක්‍රීඩා ශාස්ත්‍රය තුළ නිලවරණ පැවැත්වීම පිළිබඳව විශාල ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ නියමිත කාලයට නියමිත වේලාවට ඔබතුමා අමාත්‍යාංශයේ ඉන්න කාලෙත් නෙමෙයි පහුගිය කාලෙත් එහෙම සිද්ධ වෙලා තිනවා. ක්‍රීඩා නිලවරණ වේලාවට පැවැත්විලා නැහැ. විශේෂයෙන්ම මධ්‍යම පළාතට ආවේණික හෝ ජූඩෝ ක්‍රීඩාව පිළිබඳව ඉතාම පහත් මට්ටමින් ක්‍රීඩා අමාත්‍යාංශය සලකන්නේ ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් ගෙනාපු ඒ ක්‍රීඩකයවද අසරණ වෙලා ඉන්නවා. නිලවරණයක් පවත්වලා නැහැ. මම හිතන්නේ ඔබතුමාගෙන් මම අහන පළවෙනි ප්‍රශ්නය විශේෂයෙන්ම අනිකුත් නිලවරණ හා සංසන්දනය කිරීමේදී ඒ නිලවරණත් වේලාවට පවත්වලා නැහැ. ඒ වගේම ජූඩෝ ක්‍රීඩා පිළිබඳව කනකොකා හඬලා තියෙන්නේ මධ්‍යම පළාතේට විශේෂිත වූ ක්‍රීඩාවක් නිසා. මම මධ්‍යම පළාතේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමාගෙන් අහන්නේ ඒ පිළිබඳව ඔබතුමා දක්වන ආකල්පය මොකක්ද කියලා.
ඔබතුමා කිව්වේ වූෂුයි ජූඩෝයිද දෙකම? මම ඇත්තසෙන්ම ගරු කථානායකතුමනි මම හිතනවා ක්‍රීඩා සංගම් ලංකාවේ ක්‍රීඩා 64-66ක් තියෙනවා. ඒකෙන් 34ක විතර මේ නිලවරණවල විශාල ප්‍රමාදයක් තියෙනවා. නමුත් මේ අර්බුද තිබුණු විශාල තැන්වලට අතුරු කොමිටුවක් පත් කරේ
අතුරුකොමුට අපේ පුද්ගලය දාලා නෙමේ අමාත්‍යංශ නිලධාරි සහ රාජ්‍ය නිලධාරි දාලා අතුරුකොමුටවත් දැම්ම තිබ්බේ මූලික වශයෙන්ම මේ ඡන්ද ටික තියන්නේ. මොකද අපි දන්නවා විශේෂයෙන්ම ලංකාවේ ක්‍රීඩා සංගම් වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සාමාන්‍ය පොඩි ක්‍රීඩා වල ආයතන සුදු එහෙම නැත්නම් සංගම් 13ක් 15ක් තියාගෙන තමන් ඕන කැමෆ්ලාජ් ආයතන ටිකක් දාගන්නවා සංගම් ටිකක් කළා තමන් හැමදාම සභාපති වෙනවා. ඒක මේක දරුණු ප්‍රශ්නයක්. අපි ඒකට විකල්පයක් යොදලා තියෙනවත් එක්කම දැන් ජූඩෝ ක්‍රීඩාව ගත්තොත් එහෙම අමාත්‍යංශයේ ලේකම්වරයා චූලානන්ද පෙරේරා ජූඩෝ ක්‍රීඩකේ. ඉතින් එතුමා ජූඩෝ ක්‍රීඩාව සම්බන්ධයෙන් හොඳ දන්නවා මේ සම්බන්ධයෙන් එතුමාට ලොකු උමනාවක් තියෙනවා නිලවරණයක් පවත්වලා බොහොම ඉක්මනට මම හිතනවා මේ 34 වෙනි මාස 3ක් යන ඉස්සෙල්ලා සියලු නිලවරණ ටික අවසන් කරන්න කියලා තමයි අපි යෝජනා කරලා තියෙන්නේ. ඒ කටයුතු කෙරෙමින් පවතිනවා. මට විශ්වාස කරන්න ඕනේ වූසු ක්‍රීඩාවත් ලංකාවට පදක්කම් ගේන්න පුළුවන් ක්‍රීඩාවක් කියලා අපි ඐඩෙන්ටිෆයි කරලා තියෙන නිසා ඒ සම්බන්ධෙනුත් පෞගේ දවසකදී මේ කණ්ඩායම ඔක්කොම ගෙනල්ලා සාකච්ඡා කරලා නිලවරණයක් අනිවාර්යෙන් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම පණිඩයක් කියන්න ඕනේ ලංකාවේ ජාතික මට්ටමේ ක්‍රීඩාවලට සහභාගී වෙන්නේ නැති සංගම් වලට ඡන්දෙ දෙන්න තහනම් කරලා තියෙනවා. නැත්තම් මේක හැමදාම එකම මිනිහෙක් සභාපති වෙන තත්ත්වය හැම ක්‍රීඩාවකම අත් වෙලා
තියෙනවා. ගරු මන්ත්‍රීතුමා දෙවෙනි
අතුරුපැස්සය ක්‍රීඩා අමාත්‍යාංශයේ හා සම්බන්ධව ක්‍රීඩා ගුරුවරුන් බදවා ගැනීම පිළිබඳව පහුගිය කාලයේ විවිධ ආකාරයේ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. හැබැයි මං හිතන්නේ බඳවගත්තේ ගුරුවරයෙක් නැහැ. ඒ නිසා විවිධ අවස්ථාවලදී ඒ බඳවා ගැනීම ක්‍රියා පටිපාටි එක් එක් අමාත්‍යවරුන් යටතේ වෙනස් ආකාරයට සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ තාම ගුරුවරුන් බඳවාගෙන නැහැ. ඒ නිසා ගරු ඇමතුමාගෙන් මම අහන්නේ මේ ක්‍රීඩා ගුරුවරුන් කවද්දද බඳවාගන්නේ? ඒ පිළිබඳව මෙතෙක් අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා අහන්න.
ක්‍රීඩා ඇමති මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ බොහොම හොඳයි. ඇත්තසම පහුගිය දවසකදී ක්‍රීඩා මොනගරු මහින්දරව පත්තිම් ටිකක් දුන්නා. මේක කරේ අධ්‍යාපන අමාත්‍යාංශයට තමයි ඒක සිදු වුනේ. ඒ මොකද ඒගොල්ලන් පාසල් වල ක්‍රීඩා දිනු කරන සහ ඒ ක්‍රීඩාවන් වලට ඇත්තසම මෙතුමන්ලගේ සහයෝගය ගන්න පුළුවන් නම් ලොකු ශක්තියක් තියෙනවා. ඒ වගේම අද තියෙන දෙවෙනි ප්‍රශ්න තමයි පළාත් මට්ටමින් සමහර අය ඩිප්ලෝමා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. එතුමන්ලාට මේ ලයිස්ට් එක තුල සාධාරණයක් වුණාද කියන එක ඉතින් මම විශ්වාස කරනවා. ඒක අධ්‍යාපන අමාත්‍යවරයත් එක්ක සාකච්ඡා කරලා මේකේ ක්‍රීඩාව උන්නතිය සඳහා බඳවා ගන්න කෙසේද තවත් ඒ වගේ පුරප්පාඩු තියෙනවා. විශේෂම ක්‍රීඩාව හදාරලා තියෙන ඩිප්ලෝමා කරලා තියෙන පළාත් මට්ටමින් කරලා තියෙන ඔවුන්ව බඳවා ගත්තොත් හොඳයි කියන එක තමයි මගේත් පෞද්ගලික මතය.
හොඳයි බොහොම ස්තුතියි ගරු විමල රජසනායක මැතිතුමා, ගරු ඉන්දික අනුරුද්ධ හෙරත් මැතිතුමා, ගරු නිවාස ඉදිකිරීම සංස්කෘතික කාර්යාල මැතිතුමා ඇසීමට.
ආනාගරු
ගරු ප්‍රධාන සංවිධායකතුමා පිළිතුරු දෙනවද?
නිවාස ඇමතිතුමා සති දෙකක් අල්ලිල්ලනවා.
හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ ගරු ජයසිරි ජයසිරි මහත්මයා ප්‍රශ්න අහනවාද?
අහනවා ගරු කතානායකතුමනි.
රිෂාඩ්
සභාත කරනවා.
සභාත හොඳයි. නෑ 6 වෙනි ප්‍රශ්නේ ගරු පද්ම උදේශාන්ත. නෑ this is a practice, normally you table it, you can get. I can't break the tradition, honorable minister. You can't. නෑ කවදාවත් කියලා නෑ කොහොමද? නෑ ඉතින් අර ආගිව ගන්න එපා. මම කවදාවත් නෑ ඉස්සර නෙමෙයි අර ගරු ජයසිරි මැතිතුමා මේ හැමදාම කරන්න නෑ. ඒක මම තියන්නේ නෑ. මට කරන්න බෑ මේ කරපු I can't change මට කරන්න දෙයක් නෑ. අරන් බලන්න දැන් ටේබල් කරන්න. Sorry. විනාඩියක් දෙන්න අරක වෙනස් කරන්න බෑ. වෙන කස්සේ කතා කරන්න බෑනේ මේ. නෑ වෙන පස්සෙ යන එම වෙන පස්සෙ යන වෙන අවස්ථාවක් දෙන්න දැන් මේකට. හරි. දැන් දෙන්න අවස්ථාව දෙන්න මේක ඉවරලා මේ වැඩේ ඉවරලා දෙන්න ඉඳගන්න. මේ වැඩේ ඉවරලා මම දෙන්න. මේ වැඩේ ඉවරලා දෙන්න කරුණාකරලා I'll give you the time. නමේ වේලුකමා මැතිතුමා අවස්ථාව දෙන්න ඉඳගන්න. පොඩ්ඩක් ඉඳගන්න ඕනේ වෙලාවක් කිව්වම්. ඉතින් ඔබට ආවේ නැහනේ. ඉතින් මේ පාර්ලිමේන්තුවේ තියෙන ට්‍රැඩිෂන් වෙනස් කරන්න හදන්න එපා. මේ හැමදාම අවුරුදු ගන්න. ඒකම අර වෙනස් කරන්න බෑ. මට ඉතිහාසගත වෙන්න බෑ මේ වැඩි කර. බොහොම කනගාටුයි. ඔබලා අදහස් ගන්න මම අවස්ථාව දෙන්න. ගරු වේලුකමා මැතිතුමා. ප්‍රශ්න අහනවද? වේලු ගන්න. කවුද කතා කරන්නේ? එහෙන්නේ ගරු මන්ත්‍රීට මම නෙමෙයි කතා කරන්නේ. එහෙන්නේ කතා කරන්නේ. නෑ එහෙම නෑ මේ කරන්නයි දේවල්. වේලුකමා මැතිතුමා. නෑ මලකම නෙමෙයි ප්‍රජාසන්තවාදයයි නිමිත අත්සන් කිරීම. ඔව් හොඳයි වාඩි වෙන්න. මලකම නම් ඔහොමද කතා කරලා තමයි කරන්නේ. හරි. වේලුකමා මැතිතුමා. ප්‍රශ්න අහනවද? අහනවා.
ප්‍රශ්න අහනවා ගරු කතානායක.
ශ්‍රීමන් නිහාල් ගලපත්ති මැතිතුමා ප්‍රශ්න අහනවද? මුදල් ඇමතිතුමා 14 ගරු විමල දිසානායක මැතිතුමා සභාවකට වෙනවා.